Honourable Leader of the Opposition, the floor is yours.
විශේෂයෙන්ම මේ අවස්ථාවේ පරිසර ශේෂ්ත්‍රයේ පිළිබඳව සාකච්ඡා වෙන මොහොතේ මම කැමති මේ සභාවෙත් රටේ ජනතාවගෙත් බොහෝ විශේෂඥින් පුරෝකථනය කරන එල් නීනෝ ලා නීනා තත්ත්වය පිළිබඳව මේ සභාවෙත් අවධානය යොමු කරන්න අපි දුටුවා වෙනමම කමිටුවක්පත් කරලා තිබෙනවායි කියලා රජයේ පැත්තෙන් මේ ප්‍රශ්නයට අවධානය යොමු කරන්න මම හිතනවා ඒක ප්‍රමාණවත් නැහැ විශේෂයෙන්ම මේ එල් නීනෝ ලා නීනා තත්ත්වය තුල එක අවස්ථාවකදී වියලි කාලය ඉඩෝරය නියන් තත්ත්වය නිර්මාණය වීමත් අනිත් කාලය තුළ බරපතල ලෙස වැසි තත්ත්වයන් ඒ ධාරා නිපාත වර්ෂාව තුළ නායන් තත්ත්වයන් නිර්මාණය වීමත් සිදුවීම තුළ නිර්මාණය විය හැකි ඛේදවාචකයන් වළක්වාල යන සඳහා යම්කිසි පෙර සූදානමක් සඳහා අපි විශ්වාස කරනවා ජනාධිපති කාර්ය සාධක බලකායක් මේ වෙනුවෙන්ම ස්ථාපනය කිරීම ඉතාමත්ම වැදගත් මේ මම කියන කතාවක් නෙවෙයි බොහෝ විද්‍යාඥයින් විශේෂඥයින් කියන කාරණාව තමයි දේශගුණ කසපහරකට බොහෝ රටවල් වලට මූණ දෙන්නට සිද්ධ වෙයි ඒ නිසා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පවතින තත්ත්වයට වඩාත් ශක්තිමත් වන්නට ඕන මම දැන් ලබන සතියේ ආපදා කළමනාකරණ ශේෂ්ත්‍රය පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒ සභාවට මටත් ආරාධනා කරලා තිබෙනවා අපි අදහස් කරන ඒ සභාවට ගිහිල්ලා විශේෂයෙන්ම මේ එල් නීනෝ ලා නීනා තත්ත්වය පිළිබඳව ගත යුතු විශේෂිත වූ ක්‍රියාමාර්ග ටික ගන්නට අපේ අදහසුත් ඉදිරිපත් කරලා මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට අපෙත් දායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා පුරෝකථනය කරනවා බලශක්ති ආරක්ෂාවටත් මේ තත්ත්වය නිර්මාණය වෙලා ජලවිදුලි හිඟය ජලය පහත යාම තුළ ජලවිදුලි ජනනය ගිගවොට් පැය 127කින් පමණ අඩුවන්නට ඉඩකඩ තිබෙනවා ඒ තුළින් ඒ හිඟ විදුලිය නිර්මාණය කරන්නට උත්පාදනය කරන්නට තාප විදුලි බලාගාර ශේෂ්ත්‍රයට යොමුවීම තුළ පිරිවැය වැඩිවීමක් සිද්ධ වෙනවා ඒක රටේ ආර්ථිකයට හානියක් හැටියට අපි දකිනවා ඒ වගේම ජාතික ආහාර ආරක්ෂණ වැඩසටහනක් වහාම ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන්නට ආරම්භ වීම ඉතාමත් වැදගත් ඒ මොකද මේ එල් නීනෝ තත්ත්වය බවභෝගවලට වගාවට අස්වැන්නට අගතිගාමී ආකාරයට හානිදායක ආකාරයට බලපානවයි කියන එක බොහෝ ජාත්‍යන්තර විශේෂඥින් විශ්ලේෂණය කර ඒ වගේම පානීය ජල ප්‍රශ්නත් නිර්මාණය වෙන්න පුළුවන් ඒ තුළින් සමහර යෝජනා කරන මේ ඉන්ටර්නැෂනල් එක්ස්පර්ට්ස්ලා කියන්නේ ඩීසැලිනේෂන් ප්ලාන්ට්ස් ස්ථාපනය කිරීමත් බොහෝ රටවල් වල ආරම්භ කරලා තිබෙනවා ඒ කියන්නේ මුහුදු ජලය පානීය ජලය හැටියට පාවිච්චි කරන්නට මෙන්න මේ පිළිබඳවත් අපේ රටේ අවශ්‍යතාවය මත ඒ තීන්දු තීරණ ගැනීම වැදගත් වෙනවා ඒ වගේම එල් නීනෝ වලින් පසුවට එනවයි කියලා ප්‍රෙඩික් කරන පුරෝකථනය කරන අනාවැකි පල කරන නායයන් සහ පස්කඳු කඩාවැටි ඒක ලා නීනා තත්ත්වය හැටියට හඳුන්වන්නේ විශේෂයෙන්ම පොළොවේ ඉරිතැලීම් ඒ පැලුම් යෝජනා කරන්නේ you have to seal the tension tracks ඒවට සීල් තැබීමේ වැඩපිළිවෙල තිබෙනවා බොහෝ රටවල් වල අන්න ඒ වැඩපිළිවෙලත් අපේ රටේ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණා ඒ වගේම කෘෂි ශේෂ්ත්‍රයට විශේෂයෙන්ම කෘෂි අපනයන ශේෂ්ත්‍රයටත් දේශීය ශේෂ්ත්‍රයටත් යම්කිසි විධිමත් ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත්. සිකුරාදා දින අපි ක්ලයිමට් පාර්ලිමන්ට් කෝකස් එක දේශගුණික විපර්යාස සඳහා වූ පාර්ලිමේන්තු කාරක සභාව මන්ත්‍රී සංසදයේ රැස් වෙනවා. මම එහි සමසභාපතිවරයා හැටියටත්, මහාචාර්ය අබේවික්‍රම මැතිතුමා සමසභාපතිවරයා හැටියටත් ඒ සංසදය හරහා අපි ප්‍රගතිශීලී වැඩසටහන් ගණනාවක් මේ සිකුරාදා දවසෙත් ක්‍රියාත්මක කරලා, විශේෂයෙන්ම මේ එල්නීනෝ ලානීනා තත්ත්වය, ඒක පක්ෂ ජාති ආගම් කුලමල පන්ති ભેදවලට අදාළ නැහැ, දේශපාලන ભેදවලට අදාළ නැහැ, මේක ජාතික ප්‍රශ්නයක් හැටියට සලකලා අපි මේ අවධානමට නිසි සැලසුම් නිර්මාණය කළ යුතුයි කියන එක අපි අදහස් කරනවා. දැන් මම ප්‍රවේශ වෙනවා විශේෂයෙන්ම යෝජිත සංශෝධන පාරිසරික පනතට. ඉතින් ඇත්ත වශයෙන්ම මේ පනත තුළ සාධනීය කොටස් තිබෙනවා, ඒ වගේම අඩුපාඩුකම් ගණනාවකුත් තිබෙනවා. මම පෙන්වලා දෙන්න කැමති මේ අඩුපාඩුකම් ටික, ඒව හදාගන්නට ඕන නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම extended producer responsibility කියන සංකල්පය ගෙනීම ඉතාමත්ම වැදගත්. හැබැයි පවතින හිදස තමයි මේකට පාරිභෝගිකයත් ඇතුළත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා පාරිභෝගිකයාගේ වගකීම් රටාවන් පිළිබඳව වෙනමම කොටසක් තිබෙන්නට ඕන. මේක නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීමට ඇතුළු කිරීම තුළ සිදුවෙන්නේ ආයතන සමාගම් එයාගේ වගකීම් පැහැර ඇරලා ප්‍රතිචක්‍රණ පිළිවෙය රහසිගත බදු මගින් පාරිභෝගිකයා මත පටවන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා පාරිභෝගික වගකීම් වැදගත් නැහැ කියලා කියන්නේ, ඒක වෙනමම සඳහන් කරන්නට ඕන extended producer responsibility එක. නිෂ්පාදකයාගේ වගකීම, විස්තීර්ණ වගකීම එලෙසම නිෂ්පාදකයා ඉලක්ක කරගෙනම ක්‍රියාත්මක විය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම පාරිසරික බදු සහ ආයතනික ලාභ පිළිබඳ වගවීම. දැන් මේ මොහොතේ සුපිරි වෙළඳසල් ප්ලාස්ටික් බෑග් සඳහා පාරිභෝගිකින්ගෙන් දිනකට රුපියල් මිලියන 50ක් පමණ උපයන බව උසාවි පෙත්සමකින් හෙළි වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපජල ගාස්තු වගේ නෙවෙයි මේ වගන්තියේ තියෙන්නේ EPR පාරිභෝගික ඇසුරුම් ගාස්තු රාජ්‍ය සංරක්ෂණ අරමුදලකට බැහැර කිරීමට කිසිදු ව්‍යවස්ථාපිත අවස්ථාවක් පනතේ නිර්මාණය කළ නැහැ. ඉතින් මේකෙන් ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයාගෙන් අය කරන පරිසර ගාස්තු සුපිරි වෙළඳසල්වල ආයතනික ලාභ ලෙස එකතු වීම වැළැක්වීමට සහ ඒවා නිත්‍යානුකූලව ආරක්ෂා කිරීමට රින් ෆෙන්ස් එකක් ලබා දීමට අනිවාර්යෙන්ම සංශෝධන ගෙනා යුතුයි. විශේෂයෙන්ම පළාත් සභා බලයත් එක්ක ගැටෙන කාරණාව අපි මීට පෙර ප්‍රකාශයට පත් කරා. අපි ඇත්ත වශයෙන්ම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරන්නට ඕන, පළාත් සභා බලය ආරක්ෂා කරන්නට ඕන. අපි කිසිසේත්ම ඔය විවිධය 13+13- කියලා කිව්වට දේශපාලන කරුණු කාරණා මත අපි තරයේ විශ්වාස කරනවා මේ රටේ උත්තරීතර නීතිය මේ ආකාරයට ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වැදගත් කියලා. ඒ වගේම පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියේ සීමාවෙන් විශේෂයෙන්ම දැන් නීතිමය තත්ත්වයක් නිර්මාණය කළ තිබෙනවා. පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලිය උල්ලංඝනය කරන අයට රුපියල් මිලියන 10ක දඩ සහ වසර 3ක සිරදඬුවම් එවැනි දඬුවම් මෙතන පෙන්වලා තිබෙනවා. හැබැයි මේක හිදස තමයි සංඛ්‍යාත්මක සීමාවන් දැම්මහම, අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් කාමර 100ක හෝටලයක් කියලා, ඒ මහා පරිමාණයේ සංවර්ධනකීන්ට කාමර 100 නෙවෙයි කාමර 99ක හෝටලයක් හදනවායි කියලා අර නිත්‍යානුකූලව පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මගහැර යන්නට පුළුවන්. මෙන්න මේ හිදස් අපි ඉවත් කරලා මේ සංශෝධන ගෙනවිල්ලා මේ වගේ රිංගල යන්නට බැරි තත්ත්වයන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යෙන්ම වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම පාරිසරික සංවේදීතාවය පදනම් කරගෙන පරිසර බලපෑම් තක්සේරු වාර්තා සකස් කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මම කියන්නට කැමති විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය සතු තාක්ෂණික ධාරතාවය පිළිබඳව ගැටලු තිබෙනවා. අපි සතුටු වෙනවා රසායනික සහ විෂ ද්‍රව්‍යවල ඒ ජීවන චක්‍රය කළමනාකරණය කරන්නට නීතිමය රාමුවක් නිර්මාණය වෙලා තිබුණත් ඇත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට එයට අවශ්‍යව තිබෙන මානව සම්පත ඒ භෞතික සම්පත තිබෙනවද කියන එක ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපජලයේ ඇති ආසනික් සහ රසදිය වැනි සංකීර්ණ විෂද්‍රව්‍ය ස්වාධීනව මැනීමට අවශ්‍ය අති නවීන විද්‍යාකාර දුරස්ථ මිනුම් ක්‍රම ටෙලිමෙට්‍රි කියලා කියනවා හෝ අකන්න සෙන්සර් වැනි තාක්ෂණික යටිදල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන ඇත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය සතු නැහැ. එනිසා නීති පමුණුවනකොට මධ්‍යම පරිසර අධිකාරියෙත් කැපැසිටි බිල්ඩින්, භෞතික සම්පත් හිඟයට විසඳුම්, මානව සම්පත් හිඟයට විසඳුම් ලබා දීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම වනජීවී ක්ෂේත්‍රයට බලපාන කරුණු කිහිපයක් ගරු අමාත්‍යතුමාට මම යොමු කරන්නට අදහස් කරනවා. සහකාර අධ්‍යක්ෂක තනතුරු සඳහා අභ්‍යන්තර උසස් වීම වසර 30කට ආසන්න කාලයක් නිසිසේ සිදුවෙලා නැtei කියන එක මම ඔබතුමාගේ අවධානයට ලක් කරනවා. ශේෂ්ඨ කලාප 13ක් පවතින නමුත් සහකාර අධ්‍යක්ෂකවරුන් 6 දෙනෙක් තමයි මේ රාජකාරී කටයුතු කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සහකාර අධ්‍යක්ෂක තනතුරු සුසුකම් සපුරාලීමට උසස් වීම අපේක්ෂා කරන ඒ කුසලතාවයේ දක්ෂතාවයේ තිබෙන නිලධාරීන් විශාල ප්‍රමාණයක් අද උද්‍යාන භාරකරුවන් හැටියට කටයුතු කරන්නේ. පීඑල් රවින්ද්‍ර කුමාර, පුබුදු සුරංග රත්නායක, පීබීබී මඩුගල්ල, උත්පල අදාරංග, මනෝජ් විද්‍යාරත්න, අසංක ගුණවර්ධන, පීඑන් මොනසිංහ, ඩීපී සියාසිංහ, ඒ වගේම ප්‍රදීප් කුමාර, වාසල, පතිරණ, චින්තන අබේරත්න, ආර්.එම්.එස්.කේ රත්නායක මෙන්න මේ වගේ දක්ෂපක්ෂ හපංකම් හැකියාවන් තිබෙන නිලධාරීන්ට ඇයි ඉක්මනින්ම සහකාර අධ්‍යක්ෂක තනතුර කරා ඒ අභ්‍යන්තර උසස් වීම ක්‍රමවේදයේ ක්‍රියාත්මක කරන්නට කටයුතු නොකරන්නේ කියන එක මම විශේෂයෙන්ම අහන්න කැමතියි. ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කරලා මේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම 3500 බහුකාර්ය නිලධාරීන්, ඒ වගේම සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 5000ක් එකතු කරගෙන තිබෙන වනජීවී සංරක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරන්න. ඒ කරපු දේ නරකයි කියලා කියන්නේ ඒක හොඳයි. හැබැයි ඒක කරනකොට දශක ගණනාවක් මුළුල්ලේ වනජීවී ක්ෂේත්‍රයේ සේවය කරපු 800 සිට 1200 දක්වා නිලධාරීන් ප්‍රමාණයක් සිටිනවා. ඒ අයට අගතියක් සිදු නොවන ආකාරයට ඒ දේ අත් වශයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපේ අදහසයි. විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 5000 බහුකාර්ය නිලධාරීන් 3500ක් බඳවාගෙන ඇත්ත වශයෙන් මේක වනජීවී ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන්නට ලොකුම ලොකු ශක්තියක් වෙනවා. හැබැයි ඒක කරනකොට අර නියාමකවරුන්ගේ ඉඳලා පහළ දක්වා අඩවි ආරක්ෂක අඩවි සහකාරකගේ ඉඳලා පහළ දක්වා විශේෂයෙන්ම ක්ෂේත්‍ර සහකාර ක්ෂේත්‍රයට අගතියක් නොවන ආකාරයට විශේෂයෙන් මේ කාර්යය ක්‍රියාත්මක කරන්නයි කියලා මම ගරු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඔබතුමාට මතක් කරන්න කැමතියි දැන් නියාමකවරුන්ගේ වැටුප්තලය ML1 ඉඳලා PL2 දක්වා අඩු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම වනජීවී ක්ෂේත්‍රයේ නියාමක වෘත්තීය සමිතිය අද සියලුම නිලධාරීන් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ නිලධාරීන් ඉන්න වෘත්තීය සමිතියේ ඒ වනජීවී නියාමකවරුන්ගේ වැටුප්තලයක් තියෙන තැනේ ඉඳලා ML1 ඉඳලා PL2 දක්වා පහළ දමලා තිබෙනවා. ඒකත් නුසුදුසු ක්‍රියාවක්. ඒ නිසා මේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා විසඳුම් ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි ඔබතුමාට යෝජනා කරා විවිධ අවස්ථානවලදී මම පමණක් නෙවෙයි මමත් කිංග්ස් නෙල්සන් මැතිතුමත්, ඒ වගේම අපේ හෙක්ටර් පුහාමේ මැතිතුමත් ස්වේච්ඡා මාර්ගෝපදේශකින් 250ක් ඉස්තිර කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න කියලා. ඇත්ත වශයෙන්ම ඒ දේ සිදුවෙලා නැහැ. ඒ අයගේ නන් ටික ගෙන්න ගන්නවා, සුදුසුකම් ටික ගෙන්න ගන්නවා, තොරතුරු ඉස්සර ගෙන්න ගන්නවා. විශාල කාලයක් ස්වේච්ඡා මාර්ගෝපදේශකින් හැටියට අපේ රටේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කරන්නට, වනජීවී ක්ෂේත්‍රයේ ඒ සංචාරක ප්‍රවණතාවය ප්‍රවර්ධනය කරන්නට සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරපු කණ්ඩායමක් මේ අය ඉස්තර කරන්නට කරුණාකරලා කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් ඔබතුමාගේ විෂයට අදාළ නොවුනත් විශේෂණ සංවේදී කාරණා දෙකක් පිළිබඳව මම කරුණු ඉදිරිපත් කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම ඉදිරියට යෙදිලා තිබෙනවා උසස් පෙළ විභාගය පවත්වන්නට විශේෂයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ඉල්ලීමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් මාස 24ක ගැප් එකක් හම්බ වෙනවා ඕ ලෙවල් විභාගෙන් පසුව ඒ උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා. ඇත්ත වශයෙන්ම පළමු වර විභාගයට පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීම සඳහා මාස 21 කාලයක් විතරයි ලැබිලා තිබෙන්නේ. ඒ වගේම දෙවන වර විභාගයට පෙනී සිටින සිසුන්ට ලැබිලා තිබෙනවා දින 131ක්. සාමාන්‍ය වශයෙන් ගත්තොත් 2024 198ක් ලැබුණා, 2025 178ක් ලැබුණා. ඉතින් මේ පළවෙනි සහ දෙවෙනි වර උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඒ සිසුන්ගේ ඉල්ලීමක් තිබෙනවා කරුණා කරලා මේවා සැලකිල්ලට අරගෙන යම් කිසි සාධාරණ කාලයක් ලබා දෙන්න උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා. ඒක ඉතාමත්ම වැදගත් යෝජනාවක් කියන එක මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම මේ රටේ ගොවි ජනතාව අද මේ මොහොත වෙන විට අන්ත අසරණ භාවයට පත් වෙලා. ඒ අයට ලැබෙන්නේ බාල බීජ. ඒ අයට කලට වේලාවට පොහොර සන්නාධාර මුදල් ලැබෙන්නේ නැහැ. ගුණාත්මක භාවයෙන් අඩු පොහොර. පොහොර හිඟයකුත් තියෙනවා. කෘෂි රසායනවල ගුණාත්මක භාවය අඩුයි. කඩෙන් කඩේට මිල වෙනස් වෙලා. ඒ ඔක්කොම මැද්දේ උපකරණවල මිල. ඒක හයර් එකට ගන්න මහා විශාල මුදල් කන්දරාවක් වැය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනකොට වනාලි මිනිස් ගැටුම නිසා මේ රටේ ගොවි ජනතාව අසීමිත පීඩනයකට අසහනයකට මූණ දෙනවා. ඒ ඔක්කොම කරලා කනකරු උකස් කරලා දේපළ උකස් කරලා සම්පත් උකස් කරලා මේ කරන ගොවිතැනේ මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසුව අස්වැන්න ඒ අයට විකුණ ගන්න සිද්ධ වෙන්නේ කුණු කොල්ලට. ඉතින් ඇත්ත වශයෙන් මම අහන්න කැමතියි, කුඹුරට බැහැලා වී කිලෝකට 150ක් පොරොන්දු වුණා වී කිලෝවට ලබා දෙන සාවර මුදල රටේ නීතිය බවට පත් කරනවා කියපු වර්තමාන රජය, ඒ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ අද වී ගොවියා අසරණ කරන තත්ත්වයකට යොමු වෙලා තිබෙනවා. අද වී කිලෝකට සමහර ප්‍රදේශවල රුපියල් 75යි 80යි 85යි ලැබෙන්නේ, තවත් සමහර ප්‍රදේශවල රුපියල් 90යි ලැබෙන්නේ. පොඩක් හිතලා බලන්න, අද අක්කරයක් වගා කරන්න එහෙමත් නැත්නම් හෙක්ටයරයක් වගා කරන්නට කොපමණ මුදලක් වැය වෙනවද? මේ දේපල කනකර උකස් කරලා මේ කරන ගොවිතැනේදී මේ ගොවියව අන්ත අසරණ භාවයට පත් කරන්නේ නැතුව ඒ ගොවි පවුල පීඩනයට අසහනයට දුප්පත්කමට තල්ලු කරන්නේ නැතුව කරුණා කරලා පොරොන්දු වුණු ආකාරයට වී මිල වැඩි කරන්න කටයුතු කරන්න, වී වලට සාධාරණ මිලක් ලබා දෙන්න කටයුතු කරන්න කරුණා කරලා ඡන්දේ කාලෙට ගොවියා රජ කරනවා, ගොවියා දෙවියා කියලා කියනවා. දැන් ඡන්දෙන් පස්සේ ආණ්ඩු බලය ලබා ගත්තන් පස්සේ වී මිල ගැන ප්‍රශ්න කරනකොට දැන් ගොවියන්ට කියනවා කසිප්පු කාරයෝ ටිකක් කියලා. ඒක සාධාරණද? විපක්ෂයේ ඉන්නකොට ගොවියා දෙවියා, ගොවියා රජ කරනවා. දැන් තනතුරු ටික ඔක්කොම ගත්තන් පස්සේ පාර්ලිමේන්තුවේ 3-2 ගත්තන් පස්සේ ගොවියා කසිප්පු කාරයා, ගොවියා කරදරකාරයා. අපි කියනවා ඒ විදිහට සලකන්න එපා. අනිවාර්යෙන්ම ගොවි ජනතාවගේ ගොවි අයිතිය, වගා කිරීමේ අයිතිය, කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්නට අනිවාර්යෙන්ම මැදිහත් වෙන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අදහස් ඉදිරිපත් කරන්නට කාලය ලබා දුන් ඔබතුමාට ස්තුතිය පුද කරනවා.